Om Stuti. Honorable Sumandiran, your privilege matter be taken up.
Thank you, Honorable Speaker. I am raising a question of privilege. On 6th August 2021, I raised a question of privilege relating to Honorable R. Sambandhan, Member of Parliament for Trincomalee, which was referred to the Committee on Ethics and Privileges. The said committee requested me to be present at its meeting on 4th October at 3 p.m. and I accordingly presented myself there. The owner of the Facebook page titled Betty TV had been summoned and gave evidence after the charge against him was read out. In his evidence, he stated that he is a member of political party Tamil Makkal Vidudalai Puligal and that his party leader, Honorable Sivanesathura Chandragandhan, is the person who sent him the offending video footage of Honorable Sambandhan being helped to walk down the aisle in Parliament on 19th July 2021, which he published on his Facebook page with his voice over stating that Honorable Sambandhan is of no use to anybody and that he is selfishly occupying a seat in Parliament. This video had been recorded from within the chamber and according to the said evidence, it had been done by Honorable Sivanesathura Chandragandhan. The very next day, that is 5th October 2022, yesterday, Honorable Shanakyan Rasamanikam and I left Parliament around 12:45 p.m. and went together for a pre-arranged meeting down Horton Place in two separate vehicles. While we were travelling, the security personnel attached to us observed a motorbike following us. Later they saw the same motorbike parked near the place where we were and took a photograph of same. It's a motorbike with Eastern Province registration number EPBEY2600. The security personnel promptly reported the matter to the Cinnamon Garden Police. The OIC Chief Inspector Aloka Bandara had later told them that this was an intelligence officer who had been detailed to follow us. I am tabling the photograph of the said motorbike. I raise a question of privilege relating to both Honorable Shanakyan Rasamanikam and myself in that our coming and going from Parliament is covered by parliamentary privilege. In addition, this seems to have happened after the proceedings in the Committee on Ethics and Privileges, where a former leader of an armed group, a paramilitary group, was identified as a culprit in the matter of Honorable Sambandhan's privilege being violated. In this connection, I must say that he was also an accused in a murder case, a murder of an Honorable Member of Parliament. And also in June this year, the President, Honorable Ranil Wickremesinghe, as sitting in the opposition benches, identified this person as the person who killed 600 policemen. Even if what the OIC Cinnamon Garden said is true, why are intelligence officers being detailed to follow opposition members of parliament? Also, are intelligence officers of the state given vehicles registered in the Eastern Province? I am moving the Honorable Speaker to take immediate action in this regard, as we regard this as a threat to our lives, in addition to it being a violation of our privilege. Thank you.
ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේදී යෝජනා යෝජනාංක 1 සභානායකතුමා සභානායකතුමා යෝජනාංක 1
ගරු කථානායකතුමනි පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු න්‍යායපත්‍රයේ ප්‍රධාන කටයුතු වල අංක 2 දරන විශේෂ විෂය පිළිබඳ වැඩ අද දින රැස්වීමේදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 විද්‍යානින් නිදහස් විත්වයි යෝජනා
කළා. සභායකගේද?
හායි. දෙක වරප්‍රසාද පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සමන්ප්‍රිය හේරත් මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2022 ඔක්තෝබර් 4 වන දින පාර්ලිමේන්තුවේදී මතු කරන ලද කරුණු පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 විද්‍යාන ප්‍රකාරව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාර්යසභාවට යොමු කළ යුතුය.
සභායකගේද?
හායි.
ප්‍රධාන කටයුතු ප්‍රධාන කටයුතු අංක 1 දැනට පැවති අද පැවති පක්ෂනායක රැසීමේදී ඒ 22 වන ආණ්ඩුක්‍රම විවස්ථා සංශෝධනය 50 කෙටුම්පත මීළඟ සැසිවාරයේ දිනකදී ගැනීමට තීරණය විය. අංක 2
මීළඟ සැසිවාරය ආරම්භ වන්නේ 18
වෙනිදා. 18 වෙනිදා.
18 සහ 19.
ඔව්.
ඒක සභා කටයුතුගේ තීන්දුව.
තීන්දුව කරලා. ගරු කතානායකතුමනි
අංක 2
අත්‍යවශ්‍ය මහජන සේවා පනතර්ථ යෝජනා සම්මතය විවාදයකින් තොරව අනුමත කිරීමට හායි
හායි සභායකගද කල් තැබීම
ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුව 2021 ඔක්තෝබර් මාස 7 සුක්‍රවාරා දින පෙරවරු 9:00 දක්වා කල් තැබිය යුතුයි යෝජනා කරමු.
හත මදුර විතානගේ මන්ත්‍රීතුමා කල් තැබීම යෝජනාව
අරු කතානායකතුමනි අද දින අධිකරු ජනාධිපතිතුමා විසින් එනව 2022 16 වෙනි දින පාර්ලිමේන්තුවේදී කරන ලද විශේෂ ප්‍රකාශය සම්බන්ධව සභාව කල් තැබීමේ විවාදයක් අද දින කර යුතුයි මා යෝජනා කරමි.
මදුර විතානගේ මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කළ යෝජනා මා ඉස්තර කරමි.
ඔබතුමාට කතා කරන්න පුළුවන්.
ගරු කතානායකතුමනි විශේෂයෙන්ම මේ මොහොත වෙන විට රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ රටේ බිඳ වැටුණු ජන ජීවිතය නැවත යථා තත්ත්වයට පත් කිරීමටත් ඒ වගේම බිඳ වැටුණු ජාතික ආරක්ෂාව යථා තත්ත්වයට පත් කිරීම ශක්තිමත් කිරීම ඒ වගේම ආර්ථිකය නගා සිටුවීම ඊට අමතරව විශේෂයෙන්ම අද අධිකරණ ජනාධිපතිතුමාගේ කතාවෙන් මතුවෙච්ච මේ ගෝලීය දේශපාලනය තුළ උසස් රාජ්‍යතාන්ත්‍රික භාවය ශක්තිමත් කිරීම විශේෂයෙන්ම ඒ සම්බන්ධෙනුත් අද විශාල කරුණු ප්‍රමාණයක් ජනාධිපතිතුමා ඉදිරිපත් කරා. ඒ වගේම පසුගිය දිනවල වෙච්ච එතුමාගේ සංචාරවලදී එතුමා උසස් රාජ්‍යතාන්ත්‍රිකයෙකු විදිහට ඒ වගේම පරිණත රාජ්‍යතාන්ත්‍රිකයෙකු විදිහට රටවල් කීපයක් රාජ්‍ය නායකයෝ සමග සාකච්ඡා කරලා ඒවායේ ඉතාම සාධනීය ප්‍රතිඵල මේ වන විට රටට අත් වෙන බව පේනවා. ඒ වගේම අපි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු විදිහට ඒ වගේම රටේ පුරවැසියෝ විදිහට සියලු දෙනාගේම බලාපොරොත්තු වෙන්නේ දෙපැත්තට පිළිබෙදිලා මේ අවස්ථාවේදී වාද විවාද කරන එක එහෙම නැත්නම් විවිධ අපහාසු උපහාස කියන එකවත් එහෙම නැත්නම් මාධ්‍යවල විවිධ ප්‍රකාශ කරමින් රටේ ජනතාව කුපිත කරන ආකාරයේ හැසිරීමක් නෙවෙයි මේ තත්ත්වය අවබෝධ කරගෙන වසර 100කට පස්සේ අපේ රට බෑති වෙලා තියෙන මේ ඉතාම දරුණුම ආර්ථික තත්ත්වය වටහාගෙන
මේ ඔඩර් ප්ලීස් හොනරබල් පේමනත් දොලවත්ත විල් ටේක් ද සීට් නෝ
ඒ වගේම අද ජනාධිපතිතුමා ඉතා හොඳ උදාහරණයක් මේ සම්බන්ධයෙන් එතුමාගේ කතාවේදී ඉදිරිපත් කරා.
ගරු මන්ත්‍රීතුමා මේ කල් තැබීම යෝජනාවක් මෙහි පොයින්ට් ඔෆ් ඕඩර් එක ගන්න දෙයක් නැහැ. ඔබ මොකද දැසි දේශකතුමාට
මට විනාඩි 7.5ක් දීලා තියෙනවා. මට කරුණාකරලා ඔබතුමා කියනවද 0.5 කොහොමද දෙන්නේ කියලා. මට ඕකේ 0.5 නෑ ඔය මේ එකයි මම මේ
මම මේක පරීක්ෂා කරලා බලලා ඔබතුමාට කියනවා. මම එතකන් මම මදුර මන්ත්‍රීතුමා කතා කරන්නේ.
ඒ වගේම
අද ඔව් වාසුදේව නායකතුමා.
යෝකත්.
ඔව් වාසුදේව නායකතුමා. වාසුදේවතුමාට දෙන්න මයික් එක.
මම අවුන් කන්දියගෙන ඉන්නේ අපේ ගරු මදුර විතානගේ මැතිතුමා විසින් දැන් සභාව කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කරමින් ඉන්නේ. දැන් අපි ඔක්කොම සූදානම් වෙලා ආවේ පාර්ලිමේන්තු කටයුතු කමිටුවේ තීරණය අනුව 22 සංශෝධනය විවාද කරන්න. දැන් ඒක විවාදයට ගන්නෙ නැත කියලාවත් අර අපිට දැනුම්දීමක් කළේ නැහැ.
ගරු කතරගතුමා කිව්වා ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරා ගරු
මන්ත්‍රීතුමා. ඔබතුමා කළේ
නෑ. ගරු කතරගතුමා ප්‍රකාශයක් කරා ඉදිරි සතිවාරයේ 17 සහ 18 දිනවල කවද දින
හොඳයි
හොඳයි 18 සහ 19 දිනවල 22 වෙනි සතිවාරයේ
සම්බන්ධයෙන්
ගැනීම ක්‍රියාත්මක කරනවා කියලා ගරු කතරගතුමා පැහැදිලිව ප්‍රකාශ කරා ගරු මන්ත්‍රීතුමා. ඉදිරි සතිවාරයේ 18 සහ 19 වෙනි දිනද
ගරු බුලාසනාරුණ මන්ත්‍රීතුමනි, අද දින අධිකරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරපේ ප්‍රකාශයේදී එතුමා ලස්සන උදාහරණයක් ඉදිරිපත් කරා. වතුර අවශ්‍ය මිනිසු මැරණකන් ඉඳලා වතුර උගුරන් නොදී මැරුණට පස්සේ මිනිය ගම වටේ ඇවිදගෙන ගිහිල්ලා ගම කුලප්පු කරලා අනවශ්‍ය දේශපාලන වාසි ගන්නවට වඩා වතුර ඉල්ලන මිනිහට වතුර දීලා මිනිහව ජීවත් කිරීම තමයි අවශ්‍ය. අපි සිරු දිනාගේ මේ වගකීම වෙන්නේ ඒක. මොකද මේ වන විට රටේ ජනතාව වෙනුවෙන් අපි කරන්න ඕන යුතුකම ඒකයි. ඒක ඉතාමත් පැහැදිලිව එතුමා සඳහන් කරා. මොකද මේ මොහොත වෙන විටත් අපි දැක්ක මේ දවස්වල නැවත වතාවක් මේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සමාජය තුළ යම් යම් උස්සිගැන්වීම් කරලා අනවශ්‍ය කලබල ඇති කරලා මේ රට මේ මාසේ වෙන විට සූදානම් ඉදිරි සංචාරක ව්‍යාපාරයට සංචාරකෝ ගෙනහල්ල මේ රටේ ඒ බිඳ වැටිච්ච සංචාරක කර්මාන්තයෙන් උපයන ආදායම රට ගන්න සූදානම් වෙන මේ මොහොතේ නැවත වතාව රට අරාජික කරලා මේ රටට එන සංචාරක නවත්තන්න ඉතාමත් සූක්ෂම ව්‍යාපාරයක් යන බව ඉතා පැහැදිලි. ඒ අනුව අපි මෙන්න මේ තැන් වලට වැටෙන්නේ නැතුව සමස්ත රටේ ජනතාවගේ ජන ජීවිතය නගා සිටවන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෝ විදියට ඒ වගේම රටේ ප්‍රතිපත්ති හදන අය විදියට අපේ තියෙන වගකීම ඒ වගේ අපේ යුතුකම ඉෂ්ට කළ යුතුයි. ඒ වගේම අද අපි ඉතාමත් කනගාටුවෙන් වුණත් පිළිගන්න ඕන අද අපේ රට මනින ජාත්‍යන්තර දර්ශකවල අපි ඉතාමත්ම පහළ ඉන්නේ. ඒ වගේම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වල අපි ඉතාමත්ම පහළ තැනක ඉන්නේ. අපිට පාර්ලිමේන්තු විදියට විශාල වගකීමක් යුතුකමක් තියෙනවා. ඒ නිසාම පාර්ලිමේන්තුවේ සියලු දෙනාම එකතු වෙලා ජාත්‍යන්තර දර්ශකවල අපේ රට ඉහළට ගේන්න, විශේෂයෙන්ම ව්‍යාපාර පහසුකම් කිරීමේ දර්ශකය ඉහළට ගේන්න පසු ඊයේ දවසේ ඒ සම්බන්ධයෙන් අපි විශේෂ කමිටුවක් පවා මේ පාර්ලිමේන්තුවෙන් යෝජනා කරලා සම්මත කරගත්තා. ඇත්තටම අපි කල යුත්තේ අන්නේ දේවල්. එහෙම නැතුව පිළ බෙදලා වාද විවාද කරන එක මේ වන විට සමාජය පිළිගන්නේ නැහැ. ඒක නිසා තමයි අද අපි මන්ත්‍රීවරුන්ව විශාල විදියට සමාජය විවේචනය කරන්නේ. ඒ වගේම අද අපි තවදුරටත් කතා කරන්න ඕනේ මේ 22 වෙනි ව්‍යවස්ථාව ගැන ලොකු වාදයක් මේ දවස්වල තිබෙනවා පාර්ලිමේන්තුව තුලත් සමාජයේ. නමුත් 1978 ව්‍යවස්ථාව දැනට අවුරුදු 44ක් පරණයි. ඒ ව්‍යවස්ථාවට කෑලි කෑලි එල්ලලා මේ වන විට කෑලි 22ක් එල්ලන්න උත්සාහ කරලා තිනවා අන්තිම 22ත් එක්ක. නමුත් ජනතාව බලාපොරොත්තු වෙන්නේ නව ලෝවට ගැලපෙන, ඒ වගේම මේ සමාජයේ අලුත් සමාජයට අලුත් මේ ආර්ථික තත්ත්වයන්ට ගැලපෙන, ඒ වගේම රටේ මේ පරම්පරාවල් අලුත් වෙලා තියෙන ඒ ජන පරම්පරාවල් වලට ගැලපෙන නවීන ඒ කරුණු වලින් ඒ වගේම නවීන අදහස් වලින් සම්පූර්ණ වෙච්ච ව්‍යවස්ථාවක්. ඒක නිසා අපි පාර්ලිමේන්තු විදිහට අපේ යුතුකම වෙන්න ඕන මේ කෑලි එල්ල එල්ල හැමදාම මේ පරණ ඒ මලමිනියට අලුත් ඇඳුම් ඇඳුවට මිනියට පණ එන්නේ නැහැ. ඒ වගේ කෑලි එල්ලල වැඩක් නැහැ. අපි සියලු දෙනාම එකතු වෙලා අලුත් ව්‍යවස්ථාවක් හදන තැනට අපි මේ රට ගේන්න ඕන. ඒකත් ජනාධිපතිතුමාගේ ඒ ඉදිරිපත් කිරීමේදී අන්තර්ගත වුණු විශේෂ අදහසක් විදිහට මම දකිනවා. ඒ වගේම මිනිස්සු බලාපොරොත්තු වෙන දේ මිසක් අපි ගෝත්‍රිකවාදීව කරුණු පිල් බෙදිලා තැන් තැන් වලට විවිධ මාධ්‍ය වලට ගිහිල්ලා ඒ රටේ කීර්තියට හානි වෙන විදියට, ඒ වගේම අපිට හානි කරගන්න විදියට අපි ඉදිරිපත් කිරීම කරලා වැඩක් නැහැ. ඒක නිසා මම විශේෂයෙන්ම මේ ගරු සභාවේ සියලුම මැති ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා අද අපි මූණ දීලා තියෙන මේ ප්‍රශ්නය මනවින් තේරුම් අරගෙන රට වෙනුවෙන් කරන්න ඕන අපේ යුතුකම ඉස්සකල යුතුයි කියලා. මොකද විශේෂයෙන්ම මේ වන විට පාර්ලිමේන්තුවේ ඒ කෝප් කමිටුව කෝපා කමිටුවේ වගේම රාජ්‍ය මුදල්කාරක සභාවේ වගේ ඒ කමිටුවලදී අනාවරණය වෙච්ච කාරණා සම්බන්ධයෙන් අපි පුළුල් අධ්‍යයනයක් කරලා අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මැදිහත් වීම කළ යුතුයි. ඒකම රාජ්‍ය සේවයට අපි හැමදාම කරන්නේ බණින එක. නමුත් බැනලා මේක නිවැරදි වෙන්නේ නැහැ කියලා අපිට දැන් තීරුම් ගන්න තියෙනවා. ඒක නිසා මේවට වහම කඩිනම් ප්‍රතිසංස්කරණ අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් ඒ රාජ්‍ය සේවය සම්බන්ධයෙන් ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. ඒ වගේම අපි දැක්කා පසුගිය කාලයේ පුරාවටම මාධ්‍ය මගින් වුණත් අපේ පාර්ලිමේන්තු සහ අපේ පාර්ලිමේන්තු වැඩ කටයුතු ඉතාමත් බලවත් විවේචනයක් ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් මම හිතන්නේ ඉදිරියට අපි විවේචන වෙන්න නොදී අපි ඉතාමත් සාධනීය කාරණා ඉදිරිපත් කරමින් අතුකර ජනාධිපතිතුමා ඉදිරිපත් කරපේ කාරණා වලට සැබෑ ජීවියක් දෙන්න සැබෑ ශක්තියක් දෙන්න ඒ වගේ මේවා ඵලදායීව යථාර්ථවාදීව කරගන්න අපේ එකමුතුකුව අපි සහය දෙමු කියන එක මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරමින් මා නිහඬව බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ගරු දේශීය ජයසේකර මන්ත්‍රීතුමා, මේ ඔබතුමාගේ එතුමා ඉන්නවත් සභාවේ එතුමාගේ විනාඩි 7.5 කියන්නේ විනාඩි 7යි තප්පර 30යි කියන කාරණය. ගරු ජීඑල් මහාචාර්ය ජීඑල් පිරිස් එතුමා ඔබතුමාගේ විනාඩි 15ක් කාලයක් තිබෙනවා.
ගරු මූලාසන රෝඩ මන්ත්‍රීතුමනි, අද උදෑසන ගරු ජනාධිපතිතුමා මේ ගරු සභාවේ ඉතාමත් වැදගත් ප්‍රකාශයක් කළා. අපේ රටේ ආර්ථිකය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කරපු සාකච්ඡා ගැන අපි සූදානම් වෙලාවේ වෙන විවාදයකට 22 සංශෝධනයේ සම්බන්ධයෙන් ඒ වෙනුවට ගරු ජනාධිපතිතුමා අතිශයින් වැදගත් ප්‍රකාශයක් කළා. අපි අගේ කොට සලකනවා එතුමා ගන්නා දැඩි උත්සාහය අපේ රටේ ඇතිවලා තිබෙන ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමට. හැබැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පමණක් නෙවෙයි, ආසියානු සංවර්ධන බැංකුව අපිට ණය දීලා තිබෙන රටවල්, මේ සියලුම රටවල් හා ආයතන අපට එක හඬින් කියන්නේ අපි කැමති ඔබතුමන්ලාට උදව් කරන්නට. හැබැයි ඊට ඉස්සෙල්ලා ඔබතුමන්ලාත් යම් යම් පියවර ගත යුතුයි. help us to help you. එතකොට අපි ප්‍රාර්ථනා කරනවා ජනාධිපතිතුමාගේ ප්‍රයත්නය සාර්ථක වේවායි කියලා රට වෙනුවෙන්. හැබැයි එසේ සාර්ථක වන්නේ අපේ පැත්තෙන් යම් යම් පියවර ගන්නවා නම් පමණයි. තව පැය කිහිපයකින් මම හිතන්නේ ජිනීවා නගරයේ 51 සැසිවාරයේදී අපේ රටට විරුද්ධව ඉතාමත් තදබල යෝජනාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒකට ඡන්දය විමසීම අද කෙරෙයි කියලා තමයි අපේක්ෂා කරන්නේ. ඒ යෝජනාවේ ප්‍රධාන කරුණු 19ක් අඩංගු වෙලා තිබෙනවා. ඒ 19න් 6ක්ම තියෙන්නේ රටේ දූෂණය පිළිබඳවයි. එතකොට ජනාධිපතිතුමා අපේක්ෂා කරන පරිදි අපිට මේ ආධාර ලබා ගැනීමට නම් අනිවාර්යයෙන් මේ රටේ දූෂණය පාලනය කිරීම සඳහා අපි ප්‍රායෝගික පියවර ගත යුතුයි. එත වශයෙන් ලජ්ජාවෙන් සඳහන් කරන්නේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඇමරිකානු එක්සත් ජනපදයේ සෙනත් සභාව ඉදිරියේ අද වන විට යෝජනාවක් තියෙනවා. කවුද ඒක ඉදිරිපත් කරලා තියෙන්නේ? සෙනටර් මෙනෙන්ඩෙස්. සෙනටර් මෙනෙන්ඩෙස් කියන්නේ ඇමරිකානු සනාතන සභාවේ විදේශ සම්බන්ධතා පිළිබඳ කමිටුවේ සභාපතිතුමා. ප්‍රධාන චරිතය ඇමරිකානු එක්සත් ජනපදයේ. ඒ යෝජනාවේ එතුමා කියනවා ලංකාව සමග වැඩ කටයුතු කිරීම සම්බන්ධයෙන් තිබෙන ප්‍රධාන බාධකයක් හැටියට සලකන්න පුළුවන් වන්නේ මහා පරිමාණයේ වංචා දූෂණ හා මූල්‍ය අක්‍රමිකතා කියලා. ජනාධිපතිතුමා සඳහන් කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කෙරීගෙන යන සාකච්ඡා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බොහොම පැහැදිලිව කියලා තියෙනවා ලංකාව සම්බන්ධයෙන් තිබෙන ප්‍රධාන ගැටලුවක් කියලා. ඒගොල්ලන්ගේම භාෂාවෙන් corruption vulnerabilities, දූෂණය සම්බන්ධයෙන් අපේ රටේ තිබෙන අති විශාල ගැටලු. එතකොට ලෝක බැංකුව අපිට දීලා තිබෙනවා කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය නගාලීම සඳහා US ඩොලර් මිලියන 140ක්. විශේෂයෙන්ම පොහොර මේ රටට ගෙන්වා ගැනීම සඳහා. හැබැයි ලෝක බැංකුව කියනවා අපි මේ ආධාර දෙනවා ඒවා අවශ්‍ය නිසා. හැබැයි අපේ කිසිම විශ්වාසයක් නැහැ ශ්‍රී ලංකාවේ විගණනය පිළිබඳ ක්‍රමවේද ගැන, ඔඩිට් ප්‍රොසීජර්ස් ඒවා ගැන කිසිම විශ්වාසයක් නැහැ. ඒ නිසා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ප්‍රොසීජර්ස් අනුව, ඒගොල්ලන්ගේම ක්‍රමවේද අනුව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව කෙලිම කියලා නැහැ, විශ්වාසයක් නැහැ කියලා ලංකාව පිළිබඳ හැබැයි කියලා කියනවා. ඒ විගණන කටයුතු අපිට බාර දෙන්නේ නැහැ, ඒගොල්ලාම කරනවා කියලා ලංකාව සම්බන්ධය. ඉතින් ලාංකිකයෙක් හැටියට අපි ඇත්ත වශයෙන් එකට ලැජ්ජා වෙන්න ඕනේ. මම මේ ගරු සභාවේ අයවැය ලේඛන 7ක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ කාලේ මම චන්ද්‍රිකා කුමාරතුංගේ මැතිණිය ජනාධිපති හැටියට කාලේ ලෝක බැංකුවේ ප්‍රධානියා හැටියට හිටියේ ජිම් වුල්ෆන්සන්. අපි ලෝක බැංකුව සමග නොයෙක් නොයෙක් අවස්ථාවලදී සාකච්ඡා කරලා තියෙනවා. එදා අපේ රට සැලකුවේ ලොකු ගෞරවයක් ඇතිව ලෝක බැංකුව. ලෝක බැංකුව කවදක්වත් හිතුවේ නැහැ අපේ රටට දෙන සල්ලි අපි අවභාවිතා කරයි කියලා. හැබැයි අද ලෝක බැංකුව මොකද්ද කියන්නේ එවියන්ගෙන්? ඒගොල්ලෝගේ දෙන සල්ලි අපි පාවිච්චි කරන ක්‍රමය පිළිබඳ ඒගොල්ලොම විමර්ශන කරනවා කියලා. එතකොට මොකද්ද කියන්නේ? අපිට දෙන සල්ලි අපි හොරකම් කරයි කියලා. සරල භාෂාවෙන් කියනවා නම් එහෙම ලොකු සැකයක් ඒගොල්ලෝ තුල තිබෙනවායි කියලා. ඉතින් මේ විදිය තත්ත්වයක් තුළ ගරෝ ජනාතුමා අපේක්ෂා කරන දේවල් සිදුවන්නේ නැහැ. අපි මේ රට තුළ ශක්තිමත් වැඩපිළිවෙලකට අවතීර්ණවන්නේ නැතිනම් මහා පරිමාණයේ දූෂණ පාලනය කිරීමට. ඉතින් මේක මම ඉතාමත් ඕනෑකමින් මේ අවස්ථාවේදී සඳහන් කරන්න කැමතියි. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. දැන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලේ අපි පැය කිහිපයකින් දැනගන්න පුළුවන් ඒකේ ප්‍රතිඵලය මොකක්ද කියලා. මම හිතන්නේ ඒකෙන් අපේ රටට ලොකු හානියක් වෙනවා. ඒගොල්ලෝ කියනවා අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනේ. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට වඩා ගැළපෙන පරිදි මානව හිමිකම් වලට ප්‍රමුඛ ස්ථානයක් දෙමින් අපේ සමස්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම කාලෝචිත අවශ්‍යතාවයක් හැටියට, කාලීන අවශ්‍යතාවයක් හැටියට ජිනීවා මානව හිමිකම් කවුන්සලය සඳහන් කරනවා. ඉතින් ඒ නිසා මේක අපි විධිමත් ලෙස කරන්න ඕනේ. දැන් අද මේක තමයි අද පවත්වන්න තිබිච්ච විවාදය. ඒක පැවැත්වෙන්නේ නැහැ. ඒකට ප්‍රධාන වශයෙන් හේතුව රජය තුළ තිබෙන යම් යම් මත ගැටුම්. ඉස්සෙල්ලා ආණ්ඩුව එක තැනකට එන්න ඕනේ. ඊට පස්සේ විරුද්ධ පක්ෂය සමග සාකච්ඡා කරන්න ඕනේ. තැන් තැන් වල රැස් වෙලා නෙමෙයි විධිමත් පරිදි පාර්ලිමේන්තු කමිටුවක් හරහා අපි සාකච්ඡා කරමු. දැනට ඉදිරිපත් වෙලා තිබෙන සංශෝධන මොනවද? ඒවැය අසතුටුදායක තැන් තියෙනවා නම්, දියුණු කළ යුතු තැන් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා එක තැනකට එමු. ඒකට අපි සහයෝගය දෙන්නට සූදානම්. හැබැයි මේකේ දැනට මේ ගරු සභාව ඉදිරියේ තිබෙන 22 සංශෝධන කෙටුම්පතේ සමහර වගන්ති වලට අපි විරුද්ධයි. ඒවා අපි වෙනස් කරන්න ඕනේ. දැන් තියෙන කෙටුම්පත අනුව ජනාධිපතිවරයාට ඕනෑම අමාත්‍යංශයක් දරන්න පුළුවන්. ආරක්ෂක අමාත්‍යංශය පමණක් නෙවෙයි, ඕනෑම අමාත්‍යංශයක් දැරීම පිළිබඳ කිසිම බාධාවක් නැහැ. ඉතින් එහෙනම් මුළු ආණ්ඩුවම මෙහෙවන්න පුළුවන් එක පුද්ගලයෙකුට. වෙන කිසිම ඇමති ධුරයක් වෙන කෙනෙකුට පවරන්නේ නැතුව රට පාලනය කිරීමේ හැකියාවක් ජනාධිපතිවරයාට ලැබෙනවා අද මේ ගරු සභාව ඉදිරියේ තිබෙන කෙටුම්පත අනුව. ඉතින් කිසිම කෙනෙකුට කියන්න පුළුවන්ද ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් විධායක ජනාධිපති ධුරයේ බලතල අඩු වෙනවා කියලා? එහෙම දෙයක් සිදුවන්නේ නැහැ. එතකොට විධායක ජනාධිපති ධුරයේ පරිමාණය, විෂයපටය, ක්ෂේත්‍රයේ ඒ බලය අඩු කරනවා නම් එතකොට ප්‍රධාන කාරණයක් වන්නේ ඇමතිවරුන් පත් කිරීම, ඇමතිවරුන් ඉවත් කිරීම, ඇමතිවරුන්ට විෂයපටය වෙන්කර දීම පිළිබඳ තත්ත්වය. මේ කැටුම්පත අනුව දැන් ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒකට අර්ථ නිරූපණයක් දීලා තිබෙනවා. එතකොට මේ පනත කියුවාම ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණය සමග ජනාධිපතිවරයාට පූර්ණ අභිමතය තියෙනවා. ඇමතිවරු රාජ්‍ය ඇමතිවරු පත් කිරීමට, ඒ ඉවත් කිරීමට, එයාට බාර දෙන විෂයන් පිළිබඳ තනි තීරණ ගැනීමට ජනාධිපතිවරයාට හුදු බලයක් තිබෙනවා. අගමැතිවරයා ගේ කැමැත්ත හෝ උපදේශය අවශ්‍ය වන්නේ නෑ. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අනුව අගමැතිවරයාගේ අදහස් විමසීම පමණයි අවශ්‍ය. එතකොට 20 වෙනි සංශෝධනයේ සමග සංසන්දනය කරනකොට මොකක්ද වෙනස? කිසිම සැලකිය යුතු වෙනසක් ඇති වෙලා නැහැ. ඒ වගේම රට බලාපොරොත්තු වෙනවා නාස්තිය අඩු කිරීමට. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආධාර බලාපොරොත්තු වෙනවා නම්, අපි කියනවා නම් අපේ රටට ණය දීලා තියෙන රටවල් වලට කියනවා නම් ඒ ණය කොටසක් කපා හරින්නයි කියලා. එහෙනම් අපි ඒ ඇයට පෙන්වන්න ඕනේ මේ රටේ නාස්තියක් නැහැ කියලා. හැබැයි අපි දිගටම කැබිනට් ඇමතිවරු 30 දෙනෙක්, රාජ්‍ය ඇමතිවරු 40 දෙනෙක්, ඇතරම 70යි. ඊටත් එහා ගිහිල්ලා ජාතික ආණ්ඩුවක් හදලා අසීමිත සංඛ්‍යාවක් ඇමතිවරුපත් කිරීමට පුළුවන් විදිය තත්වයක් අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ තිබෙනවා නම්, එහෙනම් කාගේවත් විශ්වාසයක් ඇතිවන්නේ නැහැ අපිට මේ ලබා දෙන මූල්‍ය සම්පත් නාස්ති කරන්නේ නැහැ කියලා. ඉතින් එම නිසා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මේ 22 වෙනි සංශෝධනය තුළින් වෙනස් කිරීමේදී අපි බලාපොරොත්තු වෙනවා මේවා සීමා කරන්න. මෙච්චර ඇමතිවරු අවශ්‍ය වන්නේ නැහැ. රටේ ජනතාවට වේල් දෙකක් කන්න බැරි කොට මේ රටේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය ඖෂධ 60ක් නැති කොට තව තව ඇමතිවරු පත් කළා මහා දැවැන්ත ඇමතිවරු යන්ත්‍රණයක් නඩත්තු කිරීම සඳහා මූල්‍ය සම්පත් යොදවා ගැනීම කෙසේත් උචිතයි කියලා අපි විශ්වාස කරන්නේ. ඉතින් ඒ සංශෝධන ඇතුළත් කරන්න ඕනේ මේ 22 වෙනි සංශෝධනයට. අනික මේකෙන් ස්ථාපිත කරලා තිබෙනවා විවස්ථා කවුන්සලයක්. ඒ කවුන්සලය නිර්දේශ කරන්න ඕනේ ස්වාධීන කොමිෂන් සභාවල සභාපතිවරුන් කවුද, සමාජිකයන් කවුද කියලා. ඒ විවස්ථා කවුන්සලයේ සංයුතිය ගැන අපි සෑහීමට පත්වන්නේ නැහැ. ඒ මොකද ඒ සංයුතිය තුළ තිබෙන්නේ ආණ්ඩුවට ලොකු බලයක් තියෙනවා. ආණ්ඩුවට තමයි බහුතරය තියෙන්නේ ඒ විවස්ථා කවුන්සලය තුළ. ඉතින් එහෙනම් ඒ කවුන්සලය පත් කරන කොමිෂන් සභා, අල්ලස්සා දූෂණ කොමිෂන් සභාව, මැතිවරණ කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, පොලිස් කොමිෂන් සභාව, ඒවා කොහොමද ස්වාධීන වන්නේ? ඒ කොමිෂන් සභා පත් කරන විවස්ථා කවුන්සලේ ආණ්ඩුවට තියෙනවා නම් බෞද්ධය. ඉතින් එම නිසා ඒ විවස්ථා කවුන්සලේ සංයුතිය වෙනස් කළ යුතුයි කියලා අපි යෝජනා කරනවා. ඒ විතරක් නෙමෙයි, විවස්ථා කවුන්සලය නිර්දේශය කරාම ජනාධිපතිවරයාට පුළුවන් ඒ ගැන කිසිවක් නොකරන්න. එහෙමද උසාවියට බලයක් නැහැ එතුමාට නියෝගයක් දෙන්න ඒ උපදෙස් අනුව වැඩ කටයුතු කරන්නේ කියලා. මීට පෙර එහෙම දේවල් වෙලා තියෙනවා. ජනාධිපතිවරයාට ලැබුණාම විවස්ථා කවුන්සලයේ උපදෙස් ඒ ගැන මුකුත් කරන්න නැතුව ඒක හමස් වෙටියට දාන තත්ත්වයන් මේ රටේ ඇති වෙලා තියෙනවා. එහෙනම් ඒව වළක්වන්න ඕනේ. ඒව වැළැක්වීම සඳහා අවශ්‍ය සංශෝධන මේ 22 වෙනි සංශෝධනයට ඇතුළත් කරන්න ඕනේ. අද ජනාධිපතිවරයාට විරුද්ධව මානව හිමිකම් පෙත්සමක් දාන්න හැකි ශ්‍රේෂ්ඨාධිකරණයට හැබැයි රිට් ආග්‍රහාවක් ගේන්න බෑ. ඉතින් එහෙනම් විවස්ථා කවුන්සලයේ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයාට බල කිරීමට පුළුවන්කමක් නැහැ. මම හිතන්නේ නැහැ ප්‍රසම්පාදන කොමිෂන් සභාව පිළිබඳ මේ 22 වෙනි සංශෝධනයේ තිබෙන තව විනාඩි දෙකක්.
Yes, you have another two more minutes.
මේ 22 වෙනි සංශෝධනයේ ඇතුළත් වෙලා තියෙනවා ප්‍රසම්පාදන කොමිෂන් පිළිබඳ වගන්ති 19B කියන පරිච්ඡේදයේ ඒවා ගැන අපි කිසිත් සෑහීමට පත්වන්නේ නැහැ. මේ රටේ දූෂණ ගැන කතා කරනවා නම් දූෂණයෙන් 70% විතර එන්නේ unsolicited tenders. දැන් අද උදේත් බොහොම උණුසුම් විවාදයක් මේ සභාගර්භයේ සිදු වුණා දූෂණ ගැන. තරඟකාරී නොවන ටෙන්ඩර් හරහා තමයි මේ රටේ දූෂණ වලින් 70% වඩා සිදුවන්නේ. එතකොට unsolicited tenders, තරඟකාරී නොවන ටෙන්ඩර් සම්බන්ධයෙන් මැදහත් වෙලා අවශ්‍ය කටයුතු කිරීමේ බලතල ප්‍රසම්පාදන කොමිෂන් සභාවට නැහැ. ඒ නිසා ඒ කොමිෂන් සභාවේ බලතල
අපි මීට වඩා ශක්තිමත් කරන්න ඕනේ. අවසාන වශයෙන් මම කියන්නේ අපිට ආධාර අවශ්‍ය නම් අපේ ජාත්‍යන්තරයේ සමග සුහද සම්බන්ධතාවයක් අවශ්‍ය නම් අපි ජාත්‍යන්තරයට දෙන පොරොන්දු ඉෂ්ට කරන්න ඕනේ. මාස දෙකමාරකට ඉස්සෙල්ලා මම මේ රටේ විදේශ ඇමතිවරයා හැටියට එදා හිටපු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නියෝගයේ පරිදි මම ජිනීවා මානව හිමිකම් කවුන්සලයට පැහැදිලි ප්‍රතිඥාවක් දුන්නා. අපි ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත සංශෝධනය කරනවා. සමස්ත පනත පූර්ණ සංශෝධනයකට අපි භාජනය කරනවා. එසේ කරන තුරු ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අපි පාවිච්චි කරන්නේ නැහැ කියන පොරොන්දුව ප්‍රතිඥාව වගකීමෙන් යුක්තව මේ රටේ විදේශ ඇමතිවරයා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි අපි ඒ පොරොන්දුව ජිනීවා මානව හිමිකම් කවුන්සලයට දුන්නා. ඊට පස්සේ මොකක්ද වුණේ? අපි ඒ පොරොන්දුව අමුවමුවේ කඩකලා පමණක් නෙවෙයි, ත්‍රස්තවාදයට කිසිසේත් සම්බන්ධ නැති අවස්ථාවල් සම්බන්ධයෙන් අපි ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත පාවිච්චි කළා. දැන් ඒකේ ඵල විපාක තමයි අද හවස අපි අත්විඳින්නේ. දැන් ඒ ශ්‍රී ලංකාවට විරුද්ධව රටවල් බංගිතරනේ 35ක් විතර ඉදිරිපත් කරලා තියෙන යෝජනාව කියලා බැලුවොත් ඒකේ ඡේද කිහිපයක් තියෙනවා. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත වැරදි විදිහට භාවිතා කරනවා. ඒ තුළින් මේ රටේ ජනතාවගේ මානව හිමිකම් වලට ලොකු හානියක් ප්‍රහාරයක් එල්ල වෙනවා. මේ සියල්ලක්ම අපි ඉල්ලලා කාපු දේවල් හැටියට මම මේ ගරු සභාවේ සඳහන් කරනවා. අපි පොරොන්දු දුන්නා, පොරොන්දු උල්ලංඝනය කළා. ඉතින් ක්‍රියා පරිපාටියේ ඍජු ප්‍රතිඵල තමයි අද උද්ගත වෙලා තිබෙන්නේ. ඒ නිසා මම ඉතාමත් ගෞරවයෙන් කියනවා ගරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ සභාවට ඉදිරිපත් කරපු යෝජනා අපේක්ෂාවන් ඒවා ඵලදායි වෙයි කියලා අපි ඊතසිතෙන් ප්‍රාර්ථනා කරනවා. හැබැයි එසේ කිරීමට නම් අපි ජාත්‍යන්තරයට පොරොන්දුවක් වෙනවා නම් ඒක වගකීමක් ඇතිව දෙන්න ඕනේ. ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න ඕනේ. ඉෂ්ට කරන්න බැරි නම් ඒ පොරොන්දුව දෙන්න හොඳ නැහැ. එතකොට අනාගතය සම්බන්ධයෙන් දෙන පොරොන්දු පිළිබඳ කිසිම විශ්වාසයක් ඇතිවන්නේ නැහැ. දැන් මේ අවස්ථාවේදී මේ 51 වන සැසිවාරයේ ගරු අලි සබ්‍රි විදේශ ඇමතුමා කිව්වා සත්‍යය සොයා ගැනීමේ යන්ත්‍රණයක් අපි ඉදිරිපත් කරනවා කියලා. ඉතින් එහෙම පොරොන්දුවක් සම්බන්ධයෙන් අපි විශ්වාසය දිනා ගන්නවානේ. ඉස්සෙල්ලා දීපු පොරොන්දු කිසිහෙත් අපි ඉෂ්ට නොකළා නම්, ඒවා කඩ කළා නම්, එතකොට අපිට බලාපොරොත්තු වෙන්න බෑ අපි අනාගතය සම්බන්ධයෙන් දෙන පොරොන්දු ගැන ජාත්‍යන්තරයේ විශ්වාසයක් තබයි කියලා. ඉතින් එම නිසා මම ගෞරවයෙන් යෝජනා කරනවා මේ කාරණා සැලකීමට භාජනය කරලා අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කරන්න. දැන් දවස් දෙකක් වෙන් කරලා තිබෙනවා, 18යි 19යි. මේ 22 වෙනි සංශෝධනය නෙවෙයි. ඒක ඒ විදිහට අපි පිළිගන්නේ නැහැ. ඒකේ දෝෂ රාශියක් තියෙනවා. ඒවා ගැන හිතලා බලලා තවදුරටත් දියුණු කරන්න ඕනේ ඒ වගන්ති, ඒ ප්‍රතිපාදන. එසේ කළා වගකීමක් ඇතිව කළා, විධිමත් පරිදි කළා. තැනින් තැන එක එක කණ්ඩායම් හම්බ වෙලා නෙවෙයි, පාර්ලිමේන්තු කමිටුවක් කරා හැමෝගේම අදහස් ලබාගෙන ඒ අදහස් වලින් පෝෂණය වෙච්ච අංග සම්පූර්ණ සංශෝධනයක් මේ ගරු සභාවට ඉදිරිපත් කරනවා නම් ඒ අපේ සහභාගී වීම පිළිබඳ ගැටලුවක් නැහැ. එසේ කරන්නයි කියලා ඉතාමත් ගෞරවයෙන් යෝජනා කරමින් මම නවතිනවා. ස්තුතියි මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි.
ස්තුතියි ගරු GLP මැතිතුමනි. ගරු DB හේරත්නතුමා ඔබතුමාට විනාඩි 11ක් කාලයක් තිබෙනවා.
තමත් ස්තුතියි මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි. අද උදේ අපේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කරපු රටේ වර්තමාන තත්ත්වය ජාත්‍යන්තරයත් එක්ක පෑහෙන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාව ලබා දීම පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අපි දැකලා තියෙනවා එතුමාගේ දේශපාලන ඉතිහාසයේ පුරාවටම ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් හැටියට රටේ පාලන තන්ත්‍රයේ මෙහෙයවීමේ ක්‍රියාවලිය මහජනතාවට එළි දැක්වීමේ අවස්ථාව. ඒ වෙනුවෙන් එතුම පාර්ලිමේන්තුවට ඇවිල්ලා පවතින තත්ත්වය පිළිබඳව ඒ කාලවලට අනුරූපිතව ප්‍රකාශ ඉදිරිපත් කිරීම දැකපු එතුමාගේ විශේෂ ලක්ෂණයක්. ඉතින් අද එතුම මේ ස්ථානට ඇවිල්ලා රටේ වර්තමාන තත්ත්වයත් ඒ වගේම මෑත කාලෙදී එතුමා ජාත්‍යන්තරයත් එක්ක එකට එක්කාසු වෙලා ලැබපු අත්දැකීම් රටේ ප්‍රශ්න විසඳන්න ඒ අයගේ දායකත්වය පිළිබඳව වෙන ආකාරය පිළිබඳව කරුණු පැහැදිලි කරන්නට යෙදුණා. ඇත්තටම ලංකාවේ පුරවැසි හැටියට වර්තමානයේ ප්‍රශ්න ගණනාවක් එක්ක ජීවත් වෙනවා. අපි දැක්ක මෑත භාගය ගත්තාම ඉන්ධන පෝලිං, ගෑස් පෝලිං, ඒ වගේම ආහාර හිගතාවයන්, බෙහෙත් හේතුවල හිගතාවයන් ජනතාව දැවෙන ප්‍රශ්න. මේ සා විශාල ප්‍රශ්න ගණනාවක් රට තුළ තියෙන වෙලාවක ඒව උපයෝගී කරගෙන ප්‍රශ්න විසඳීම පදනම් කරගෙන නොවේ, ඒ ප්‍රශ්න තවදුරටත් අවුලවෙමින් බලය ලබා ගන්න උත්සාහ දරන පිරිසුත් ඉන්නවා. සතුටු වෙනවා විපක්ෂය හුඟක් අය බොහෝ දෙනෙක් මේ කාරණාව මේ විදිහට භාවිතා කරන්නේ නැහැ. ඔවුන් රට ගොඩනගෙන වැඩපිළිවෙළ උදව් කරන්න උත්සාහ කරා. අතලොස්සක් දෙනෙක් එහා පැත්තට ගිහිල්ලා බොරදියේ මාළු බාන ස්වභාවයකට පත් වෙන අවස්ථාවල් දැක්කා. මේ වෙලාවකදී දේශප්‍රේමී මහජන නියෝජිතයෙකු හැටියට අද ජනාධිපතිතුමා ඒ අයට ආරාධනා කරා ප්‍රශ්න විසඳන්න අපිත් එකට එක්කව වෙන්න කියලා. එතුමා එවෙනුවෙන් යහපත් උදාහරණ අරගෙන ආවා. දැන් පිපාසයෙන් පෙළෙන කෙනෙකුට වතුර ටිකක් දෙනවා මිසක්කම් ඔවුන්ගෙන් වෙනත් දෙයක් අපි අපේක්ෂා කළ යුතු නැහැ. ඒ වගේම මෙවන් පසුබිමක් තුළ අපිට තියෙන ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්නට කටයුතු කිරීම. ඒතර ජනතාවගේ නියෝජිතව පත් වෙන පාර්ලිමේන්තුව මේ කාරණාව වෙනුවෙන් අවංකව කැප නොවෙනවනම් ඊළඟට මේ රටේ ජනතාව කාටද මේ ප්‍රශ්නේ කියන්නේ? ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්න පත් කරලා එන මහජන නියෝජිතව ඔවුන්ගේ ඒ මහජනතාවගේ බලාපොරොත්තු සුන් වෙන විදිහට හැසිරෙනවනම් අද ජනතාව අගේ කරන්නේ නැහැ. මම දකිනවා මේ පවතින ආර්ථික පීඩනයත් එක්ක මේ රටේ ජනතාවට පාට පක්ෂවලට බෙදිලා රටේ බලය අල්ලා ගැනීම උවමනාවක් නැහැ. මැතිවරණයකට ගියොත් එහෙම විපක්ෂය ඉල්ලන විදිහට ඔය කියන සුබදායී ප්‍රතිඵල ප්‍රජාතන්ත්‍රවාදී විදිහට මේ රටේ තුල නෙලා ගන්න බෑ. අපි උත්සුක වෙන්න ඕන හැම වෙලාවකම ජනතාවගේ හෘද ස්පන්දනය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඔවුන් අපේක්ෂා කරන්නේ ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්න. ඒ වෙනුවෙන් කටයුතු කරනකොට මේ සමාජයේ විවිධ පැතිකඩවත් අපි දකිනවා. මේ දවස්වල පාරට ඇවිල්ලා උද්ඝෝෂණය කරන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩල ඔවුන් තවන් ඉගෙන ගන්න විශ්වවිද්‍යාලවල ඒ ක්‍රියාත්මක කරන වැඩසටහන් කොච්චරක් දුරට වර්තමානයට ගැලපෙනවද කියන කාරණාව මම එක උදාහරණයක් ගත්තා. ඊළඟට රාජ්‍ය සේවය ගත්තාම අද අපේ රටේ සමස්ත ආර්ථිකයෙන් දේශීය නිෂ්පාදනයේ 86%ක් මේ වැටුප් ගවන්න පාවිතා කරන. මේකට රාජ්‍ය සේවක විතරක් නෙවෙයි මේ පාර්ලිමේන්තුවේ නියෝජනය කරන අපිත් දායක වෙන. ඉතින් අපි කණ්ඩායම් දෙකක් එකට එක්කහුවෙලා තමයි ජනතාවගේ ප්‍රශ්න ලබට විසඳුම් හොයන්න වගකීම බාර අරගෙන තියෙන්නේ. ඒ නිසා කවදාකවත් නැති විදිහට අපි විනිවිද භාවයකින් කටයුතු කරන්න අවශ්‍යයි. මම එහෙම කියන්නේ ඇයි? අද මේ වන විට දේශපාලන භූමිකාව තුළ අපබවණක් නෙවෙයි රාජ්‍ය සේවයේ උසස් තනතුරු දරනෝයට පවා චෝදනා එල්ල වෙලා තියෙනවා මහජන දේපල අයිති විදිහට භාවිත කරනවා කියලා. ඒතර අපිට වගකීමක් තියෙනවා මේ චෝදනාවෙන් නිදහස් වෙන්න. ඒ විතරක් නෙවෙයි රට ඉදිරි සංවර්ධන ක්‍රියාකාරකම් පිළිබඳව වැඩි වැඩියෙන් අපි හිතන්න ඕන වෙලාව. අපි ආර්ථික වශයෙන් කඩාගෙන වැටිලා අපි විතරක් නෙවෙයි පහුගිය කොවිඩ් අත්බුදයත් එක ගත්තාම දියුණු වෙච්ච ලෝකේ හැම රටකම ඇමරිකාවේ පවා එංගලන්තේ පවා අද අපි දෙකලා තියෙනවා දරිද්‍රතාවයෙන් පෙළෙන ස්වභාවයන්. ඒ වගේම ජනතාවගේ අවශ්‍යතාවයන් පිරිමහන්න බැරි තත්ත්වයන්. මෙවන් පසුබිමක් තුළ අපි කුමක් කළ යුතුද කියන කාරණාව තමයි සැලකිලි ගන්න ඕනේ. දැන් අපිට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මාර්ගෝපදේශකත් දෙන්න ඉදිරිපත් වෙලා තියෙනවා. ඔවුන් ඉදිරිපත් කරන කාරණාවල් පිළිබඳව අයිගොල්ලන්ගේ ආධාරය දෙන්න නම් අපි කොයි විදිහට මේ රට සකස් විය යුතුද කියන කාරණාවට අවශ්‍ය පූර්වාදර්ශයන් එතුමාට ලබා දෙනවා. මේක සත්‍ය හරියට තේරුම් අරගෙන අපි හරි විදිහට වර්තමානයේ කළමනාකරණය කරන්න, රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න, ප්‍රජාතන්ත්‍රවාදී නැවත තහවුරු කරන්න, ජාත්‍යන්තරයට අපි මෙන්න මේ වගේ ස්වභාවයන් තුළ නව මාවතකට රට ගෙනියනවා කියන කාරණාව එළි දැක්වීමේ උවමනාවක් අපිට තියෙනවා. අපි දකිනවාද වැඩියෙන් කතා කරන්නේ මාචාර්ය ජීල් පීරිස් මැතිතුමා කියපු සිනේවා නුවර සිද්ධිය. අපි දැක්කාලි සබ්ලි ඇමතිතුමා ගිහිල්ලා එතන රට නියෝජනය කරන. එතුමා එතන ගිහිල්ලා කිව්වා මේ රටේ මේ ජිනේවා මානව හිමිකම් කවුන්සිලයට ආපු චෝදනාවල් තොරතුරු වල පැහැදිලිවම නිවැරදි නොවේ කියලා එතුමා කිව්වා. එහෙමනම් අපිට වගකීමක් තියෙනවා ඒ ඔවුන් ඉදිරිපත් කරන කාරණාවල් නැවත පිරිසිදු කරලා උන්ට ඉදිරිපත් කරන්න. එතන ගත්තාම කල්ලි වාදයක් තියෙන බටහිර ලෝකයක පැත්තකට බෙදිලා ඔවුන්ගේ උමනාව ඉටු කරන්න අපේ රට භාවිතා කරන්න දැන් අපි දැකන. ඒ රටවල්වල පාලන තන්ත්‍ර නිර්මාණ වෙච්ච හැටි, ඒ රටවල්වල ජන සංයුතීන් ඒත් එක්ක සාපේක්ෂව තමයි අපේ රටේ ප්‍රශ්න දිහා බලන්නේ. ඔවුන්ට උමනාවක් නැහැ මේ රටේ ප්‍රශ්න විසඳන්න. ඔවුන්ට උමනා වෙලා තියෙන්නේ ඒ ප්‍රදේශවල ඔවුන්ගේ න්‍යාය පත්‍රයේ ක්‍රියාත්මක කරන්න ලංකාව භාවිතා කරන්න. ඒ තත්ත්වය අපි හරියට තේරුම් ගන්න ඕනේ. ඒ අනුව ගත්තාම මේ ජාත්‍යන්තරයත් එක්ක අපි කලමනාකරණයක් කරන්න සිද්ධ වෙලා තියෙනවා. අපි කැමති වුණත් අකමැති වුණත් අපි දුප්පත් වෙච්ච රටක් කියලා පිළිගන්න ඕනේ. අපිට ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒවා තනියම අපිට විසඳන්න පුළුවන් කමකුත් නැහැ. ජාත්‍යන්තරයේ සහයෝගය අපිට අවශ්‍යයි.
Order please. ගරු කාර්ය සභා සභාපතිතුමා සභාවට පැමිණලා තියෙනවා.
Honorable member, please continue. ඔවසති නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි, මම ප්‍රකාශ කර ගිහිල්ලා තිබුණේ මේ ජාත්‍යන්තරයත් එක්ක අපේ බැඳීම. මේ ජාත්‍යන්තරයේ ස්වභාවයට ගැළපෙන විදිහට අපි සකස් වෙන්න ඕනේ. නැතු අපිට තනියම නැගිටින්න බෑ. දැන් අපි දැකලා තියෙනවා. දැන් මේ වන විට රටේ මුල්‍ය තත්ත්වයේ පිළිබඳව විනිවිද බවක් අපේක්ෂා කරනවා. එහෙමනම් අපි ඒකට මොකද කරන්නේ? දැන් 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගේනකොට මේ රටේ විගණන කොමිෂන් සභාවක් පිළිබඳව කතා කරනවා. දැන් අපේ රටේ කරන මේ මහජන තාව වෙනුවෙන් මහජන මුදල් භාවිතා කිරීම විනිවිද බවක් තියෙන අවශ්‍ය කාරණාව මේ සභාවේ පක්ෂ විපක්ෂ හැම කෙනෙක්ම තේරුම් ගන්න සිද්ධිය. එන 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනයකොට ඒක එතෙන් ඇතුල් වෙන්න ඕන. ඊළඟට අපි කතා කරනවා විධායකයේ බලතල අඩු කිරීම. ඊගාවට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ පාර්ලිමේන්තුව පාලනය කිරීමේ ස්වභාවයෙන් විධායක ඉවත් කිරීම. මේ කාරණාවල් දෙකක් තියෙනවා. දැන් මේ රටේ ජනාධිපතිවරයා පත් වෙන්නේ මහජනතා ඡන්දෙන්. ඔහුගේ කාල දූර කාලය අවුරුදු 5යි. ඊළඟට පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු 225 දෙනෙක් වෙනවා. ඔවුන්ගේ දූර කාර්යය අවුරුදු 5යි. එතන මේ දෙක පාලනය කරන්න ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව පාලනය කරන්නවත් පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා පාලනය කරන්නත් මම විශ්වාස කරනවා ඒක ගැළපෙන්නේ නැහැ. ඒක සදාචාරයට පටහැනි. එහෙනම් අපි විනිවිද බවකින් යුක්තව මේ ආයතන දෙකේ ප්‍රජාතන්ත්‍රවාදය ජනතාවගේ පරමාධිපත්‍යයේ බලය තහවුරු කරන්න අපිට කටයුතු කරන්න අවශ්‍යයි. අනිත් කාරණාව ගත්තහම ගම්බද ඉන්න ජනතාවට මේ 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේද විධායක බලයේ තියෙන මහා බරපතල තත්ත්වයේද ඒ වගේම පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවද කියන කාරණාව පිළිබඳව සලකනකොට ඒ කාරණාවට වඩා ඔවුන්ගේ කුසගින්න පිළිබඳ ප්‍රශ්නය ඔවුන්ට මතුවෙලා තියෙනවා. ඔවුන්ට එදිනෙදා පාරිභෝජනය කරන්න අවශ්‍ය දේවල් පිළිබඳව ප්‍රශ්නය ඔවුන් ගාව තියෙනවා. ඒ නිසා අපි හැම වෙලාවකම මේ ප්‍රජාතන්ත්‍රවාදී හරය මූලික පදනම් එහෙම නැත්නම් ව්‍යවස්ථාව සහ විධායකයේ බලතල භාවිතා කරන්න අවශ්‍ය වෙන්නේ මේ රටේ ඉන්න 2,25,00,000 ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් විසඳන්න කියන කාරණාව අපේ ඉදිරි කටයුතු වල පදනම් වී කියලා මම විශ්වාස කරනවා.
Honorable member, you have 2 more minutes.
එවන් පසුබිමක් තුළ අපිට පැවරෙන වගකීම නිසි අයුරින් ඉටු කරන තමයි අද ජනාධිපතිතුමා උදේ ඇවිල්ලා එතුමාගේ වැඩසටහන ඉදිරිපත් කරේ. ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් වුණාම අපි කරන දේවල් වසංකල යුතු නැහැ. එහෙම වසංකල කරලා මේ රට ඉස්සරහට ගෙනියන්නත් බෑ. එහෙම වුණොත් ජනතාවගේ සැකයට අපි භාජන වෙනවා. ඒ නිසා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා රටේ වර්තමාන තත්ත්වයත් ඒකට විසඳුම් ලබා දෙන ආකාරය පිළිබඳවත් කතා කරා. ඒ වගේම එතුමාගේ ගැබ් වෙලා තිබුණ කතාව තුළ අපිට හුදෙකලාව යන්න බෑ. ජාත්‍යන්තර සහයෝගය අවශ්‍යයි කියලා. ඒ ජාත්‍යන්තර සහයෝගයට අපිට උදව් කරන්න ඉදිරිපත් වෙච්ච නායකවරු රටවල් පිළිබඳව එතුමා විග්‍රහයක් කරා. ඉතින් මේ කාරණාවත් එක්ක ගත්තහම මම විශ්වාස කරනවා අපිට උදව් කරපු නැගිටින්න උදව් කරපු රටවල් තියෙනවා. ඒ වගේම සමහර රටවල් ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් ලංකාව භාවිතා කරපු අවස්ථාවල් තියෙනවා. ඒ නිසා මේ වගේ වෙලාවකදී අපි රට ඉස්සරහට අරගෙන යන්න හරියට මේක අවදියෙන් කටයුතු කරන්න අවශ්‍යයි. අනිත් කාරණාව තමයි නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමනි, දැන් මේ කාලවකවාන තුළ අපේ ආර්ථිකයට වටිනාකමක් දෙන්න ජාත්‍යන්තරයත් එක්ක අපි එරෙහි වුණොත් බලාගෙන ඉන්නවා. දැන් අපේ අධිකරණ ඇමතිතුමා ප්‍රකාශ කරා යුරෝපා සංගමේ 500කට වැඩි ප්‍රමාණයක් අපේ GSP සහනය නවත්තන්න කටයුතු කරලා
තියෙනවා. Honorable member, please wind up.
බොහොම සුති. එහෙම වෙලාවක ඔවුන්ගේ සහයෝගය ගන්න නම් අපි මේ රටේ ඔවුන් අපේක්ෂා කරන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිභාවය අපි නැවත තහවුරු කරන අවශ්‍යයි. මේ කාරණාව පැහැදිලි කරලා දෙමින් ජනාධිපතිතුම ඇවිල්ලා වර්තමාන තත්ත්වයේ පිළිබඳව මේ සභාවට කරුණු පැහැදිලි කිරීම පිළිබඳව එතුමන්ට සුතිවන්ත වෙමින්, ඒ සම්බන්ධ යෝජනාවක් ඉදිරිපත් කරපු මදුර විතානගේ මන්ත්‍රීතුමාටත් සමන් ප්‍රිය රත්මන්තුමාට සුතිවන්ත වෙමින් මම කතාව මෙතෙක්ින් අවසන් කරවුවා.
Thank you. Honorable Vimal Veerawans sir, what is the point of order?
ගරු කාරක සභා සභාපතිතුමනි, මේ පාර්ලිමේන්තුව රැස් වෙන්න දවසකට ලක්ෂ 90ක් වියදම් වෙනවා. අද අපි මේ පාර්ලිමේන්තුවට ආවේ කලින් න්‍යායපත්‍රයේ තිබිච්ච ආකාරයට 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන සාකච්ඡා කරන්න. නමුත් ඒ ගැන පක්ෂනායක රැස්වීමකුත් බිස්නස් කමිටියකත් රැස්ුණා දැන් ටිකකට කලින්. බිස්නස් කමිටියේදී තීරණය කළා 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විවාදයට ගන්න, ඡන්ද විමසීම කරන්න, කැමති කෙනෙකුට විරුද්ධව ඡන්ද දෙන්න, කැමති කෙනෙක් පක්ෂ වෙන්න කියලා. ඒ තීරණේ අරන් තමයි පක්ෂනායක රැස්වීමේ අවසන් වුණේ. නමුත් දැන් ආණ්ඩු පක්ෂය ඒකපාක්ෂිකව තීරණය කළා 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සාකච්ඡාවට ගන්නවා වෙනුවට මොකද්ද ජනාධිපතිතුමාගේ ප්‍රකාශයක් ගැන විවාදයක් කරන්න. මම කියන්නේ 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සාකච්ඡාවට ගන්නෙ නැත්තම් කරුණාකරලා මේ ලක්ෂ 90 ගානේ හෙටත් ලක්ෂ 90ක් පුච්චන්නේ නැතුව මේක කල් දාන්න. නිකන් මෙතන බොරුවට මේ ජනාධිපතිගේ කතාවක් ගැන එහෙට මෙහෙට කියෝ කියෝ ඉන්න මොකද්ද මේ හදන්නේ දන්නේනේ.
Honorable member, honorable speaker had come and informed the house on the proceedings. However, we will inform your objection to this.
මම මේ ඇත්තටම මේ මේ විවාදය කවුරුවත් ඉල්ලපු විවාදයක් නෙමෙයි, නිකන් කාලේ කාන විවාදයක්. මොකද්ද මේ ලක්ෂ 90ක් එක දවසකට මේ මේ මහජනයා මෙච්චර අමාරු වැටලා ඉන්නවද? මේක සල්ලි පුච්චන ආයතනයක්
වෙන්න ඕන. Honorable members have asked for this debate, that is why.
ලබයි බඩගිනින් ඉන්න කන්න නැතුව පාසල් වල කලන්ත දාලා වැටෙනවා. මෙතන නිකන් බයිලක ගා ලක්ෂ 90 ගානේ පුච්චනවා.
දැන් පක්ෂනායක රැස්වීම
කියන්නේ එක්ක 22 වෙනි සංශෝධනය එක්ක විවාදයක් ගන්න.
It's honorable speaker's decision, we'll inform the honorable speaker. Thank you.
ආණ්ඩු පක්ෂයේ විතරක් ඒක තීරණය කරන්නේ කොහොමද? මේක පොදු ජන පෙරමුණේ ලේකම්ගේ සල්ලිද මේ පුච්චන්නේ? 22 ගේනවයි කියලා කල් දාලා ඒව තනියෙන් තීරණය කළ කරනවා නම් පාර්ලිමේන්තුව කොටක් නැහනේ.
Thank you honorable member, we'll inform it. Honorable member, what is the point of order? Honorable member, what is the
තීන්දුව ගන්න මේ ගන්න බහැට කල් දාන්න.
Thank you honorable member, we'll inform the speaker. Honorable Patli Champi කරනවක you have 10 minutes.
අර නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමනි, අද ඇත්තටම අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු හිටියේ මේ රටේ 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අද රටේ ආර්ථික ප්‍රශ්නේ විසඳෙනවද, අද රටේ සමාජ ප්‍රශ්න විසඳෙනවද කියලා ඇතැම් අය විවාද කළත්, අද අපි එකක් අවබෝධ කරගත යුතුයි. මේ රට ස්වෛරී බංකොලොත් රාජ්‍යයක් බවට ප්‍රකාශයට පත් වෙලා ඉවරයි. එවැනි අර්බුදයට ලක්වෙච්ච රටවල් ඇතැම් විට බොහෝ කාලයක් අරගෙන තියෙනවා ඒ අර්බුදෙන් ගොඩෙන්. උදාහරණයක් ඇට ග්‍රීසිය බංකොලොත් වුණා, යුරෝපා සංගමේ රටක් අවුරුදු 12ක් ගිහිල්ලා තාමත් ග්‍රීසියට ඒ බංකොලොත් බවෙන් ගොඩ එන්න බැරි වෙලා තිබෙනවා. ආණ්ඩු වෙනස් වුණා, ආණ්ඩු මාරු වුණා, විවිධ අය බලයට පැමිණියා, නමුත් එහෙම කරන්න බැරි වුණා. ඒ නිසා අපි මේ ප්‍රශ්නේ බැරෑරුම්කම දැනගෙනද මේ වැඩ කරන්නේ, වගවීම දැනගෙනද මේ වැඩ කරන්නේ කියන එක අදත් අපි මෙතන කරේ. අපිට එවැනි වගවීමක් නැති බව. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවශ්‍ය වෙන්නේ මේ පක්ෂක කණ්ඩායමක කල්ලියක පුජ්‍යලයේ අවශ්‍යතාවයක් සඳහා නෙවෙයි. මේ රට මෙතනින් ගලවා ගන්න නම් ජාතික ජාත්‍යන්තර වශයෙන් පිළිගත යුතු අවම ආර්ථික වැඩපිළිවෙලක් අවශ්‍යයි, අවම දේශපාලන වැඩපිළිවෙලක් අවශ්‍යයි. මේ ජාතික සභාව කියලා එකක් ඇති කරලා තිබුණා නම් ඒ ජාතික සභාව මගින් ඒ තීරණ අරගත්තට පස්සේ තැන් තැන්වල ඒවා වෙනස් කිරීමට කල්ලි කණ්ඩායම් ක්‍රියා කිරීම අතිශයින්ම නරක පූර්වාදර්ශයක් විතරක් නෙවෙයි, මේ අර්බුදෙන් ගොඩ එන්න අපි කිසිම උත්සාහයක් නොදරන බව අපේ එළියේ ඉන්න සමාජයට පෙන්වා දීම. ඒ වගේම ප්‍රජාතන්ත්‍ර විරෝධී බලවේග ශක්තිමත් කිරීම, මේ පාර්ලිමේන්තුව ගැන තිබෙන කලකිරීම, පාර්ලිමේන්තුවෙන් කිසිවක් සිදු නොවනවාය කියන කාරණය නැවත නැවත ඔප්පු කරලා ප්‍රජාතන්ත්‍ර විරෝධී බලවේග ශක්තිමත් කිරීම. එනිසා යම් යම් අඩුපාඩුකම් තිබුණත් 19 වෙනි සංශෝධනයේ තිබිච්ච තත්ත්වෙම නොතිබ්බත් ඒ 21 වෙනි සංශෝධනයේ මගින් අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ඒ වගේම අද දිනේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරියේ අපට එරෙහිව නැගෙන චෝදනාව ඒ චෝදනාව සම්බන්ධයෙන් යම් උත්තර මාලාවක් ලබා දීමටත් හැකියාව තිබුණා. මොකද විශේෂයෙන්ම මේ රටේ නීතියේ ආධිපත්‍ය පිහිටවීම පිළිබඳව අධිකරණයේ ස්වාධීනත්වය ගෙන එන අධිකරණ සේවා කොමිසමක්. ඒ වගේම පොලිස් කොමිසමක් මගින් පොලිසියේ විමර්ශන ස්වාධීන කිරීම. ඒ වගේම රාජ්‍ය සේවයේ ස්වාධීනකරණය කිරීම. ඒ සියලු කාරණාත් එක්ක ප්‍රසම්පාදන කොමිසම් විගණන කොමිසම් ආදී මාර්ගයෙන් ලංකාවට ජාතිකමය වශයෙන් උත් මේ රටේ පැන නැගිච්ච පසුගිය කාලයේ අරගලයේ විසින් මතු කරපු දූෂණය වංචාව රටබංකොලොත් කිරීම පිළිබඳ කාරණා පිළිබඳව රටට උත්තරයකුත් ජාත්‍යන්තර වශයෙන් උත්තරයකුත් දෙන්න තිබුණා. නමුත් ඉතාම පටු කාරණා මත දිත්තපුරවැසි ප්‍රශ්නය එහෙම නැත්නම් අවුරුදු 4 හමාරෙන්ද 2 හමාරෙන්ද ජනාධිපතිට බලය ලැබෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවන්න 113 ඉන්නවනම් අයවැය එනවනම් මේ දෙසැම්බර් මාසෙදිම මේ පාර්ලිමේන්තුව අවශ්‍ය කෙනෙකුට විසුරවන්න පුළුවන්. 113 ඉන්නවනම් කැපැත්තක. ඒ නිසා මෙවැනි කාරණා මත මේ ජාතික ජාත්‍යන්තර වශයෙන් අතිශය වැදගත් මේ සංශෝධනය ආපස්සට කරකැවීම ගැන සංශෝධනය නතර කිරීම ගැන අපේ කනගාටුව වගේම අපේ විරෝධයත් මේ අවස්ථාවේ පළ කරනවා. ඒ වගේම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ජිනීවා යෝජනාවත් එක්ක අපි තවත් භයානක අර්බුදයකට ගමන් කරන්න නියමිතයි. GSP සහනය ගැන කිව්වනම් ලබන අවුරුද්දේ 2024 වෙනකොට යුරෝපා සංගමයේ නව සහන ක්‍රියාවලියක් අඳුන්වා දෙන්න නියමිතයි. එතෙක් මම හිතන්නේ GSP සහනය අපෙන් ඉවත් කරයි කියලා. ඒතර මේ නව ක්‍රියාවලියේ අනිවාර්යයෙන්ම මේ මානව හිමිකම් ප්‍රශ්න විතරක් නෙවෙයි ආර්ථික අපරාධ පිළිබඳ කාරණයක් පැහැදිලිවම සඳහන් වෙලා තියෙනවා. මේ රටේ මම කීප වතාවක් මේ පාර්ලිමේන්තුවේ පෙන්වලා දුන්නා, කෝප් කමිටුවේ පෙන්වලා දුන්නා, මේ ආර්ථික අපරාධ සුදු කරපටි අපරාධකාරීන්ගේ අපරාධ පිළිබඳව. අද බ්‍රිතාන්‍යයේ නව අගමැතිතුමිය ලිස් ට්‍රුස් මැතිණිය එතුමිය එදා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අඳුන්වා දුන්නා වගේම නව ලිබරල් ප්‍රතිපත්තිය අනුව යමින් දවන්ත ඒ කියන්නේ පවුම් බිලියන 45ක බදු සහනයක් රටේ ධන කුවේරෙන්ට ලබා දුන්නා. මොකද කළේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල? අන්තර්ජාතික මූල්‍ය අරමුදල ප්‍රසිද්ධියේ මේකට විරෝධය පළ කළා. බ්‍රිතාන්‍ය ආර්ථිකයේ පිච් රේටින් එක ඒගොල්ලන්ව AA ප්ලස් වල ඉඳලා AA නෙගටිව් දක්වා පහළට ඇදලා දැම්මා. අපට උනේ එච්චරයි. අපිත් මේ බදු සහනය ලබා දුන් වහාම කළේ මොකද්ද? B ශ්‍රේණියේ තිබිච්ච අපේ ණය පිළිබඳ ඒ තත්වය C ශ්‍රේණියට ඇද දැම්මා. දැන් එදා IMF එක මේ ඔක්තෝබර් මාසෙදී බ්‍රිතාන්‍යයේ ප්‍රශ්නේ විවෘතෝ කිව්වා. හැබැයි අපිට ඒක කිව්වේ රහසේ. ඒ ගැන ඇත්තටම මූල්‍ය අරමුදලටත් වගවීමක් තියෙන එවැනි තත්වයක් මේ රටට කියන්නේ. එදා ඒක රහසේ 2020 මාර්තු මාසේ 7 වෙනිදා මහ බැංකු අධිපතිට මූල්‍ය මණ්ඩලයට දැනුම් දුන්නා ලංකාවේ ණය තිරසර නැහැ, ලංකාව බංකොලොත් වෙන්න පුළුවන් මෙහෙම ගිහිල්ලා කියලා. ඒක නොතකා මහ බැංකු අධිපති මුදල් ඇමති ඒ වගේම භාණ්ඩාගාර ලේකම්වරයා කටයුතු කිරීමේ ප්‍රතිඵලය තමයි අද මේ අපි භුක්ති විඳින්නේ. එහෙමනම් ඒ පැහැදිලි අනතුරු ඇඟවීමක් මූල්‍ය අරමුදලෙන් වෙලා තිබියදී බ්‍රිතාන්‍ය අගමැතිතුමියට පුළුවන් නම් ඒ කැබිනට් මණ්ඩලයට පුළුවන් නම් බහුතරය කොන්සර්වේටිව් පක්ෂයට තියාගෙන ඒ ගෙනාපු බදු යෝජනා ආපහු හරවලා බ්‍රිතාන්‍ය ආර්ථිකය ගොඩනගන්න. මොකද අපි වගේ නෙවෙයි AA ප්ලස් වල හිටියේ. බැංක් ඔෆ් එංගලන්ඩ් එහෙම නැත්නම් ඒවා බැංකු පද්ධතිය අතිශය බලවත් බැංකු පද්ධතියක්. එහෙම තත්ත්වයක් තුල පවා ඔවුන්ට ඒක රිවර්ස් කරලා ආර්ථිකය ගලව ගන්න කටයුතු කරන්න පුළුවන් වුණා අර මූල්‍ය අරමුදලේ අනතුරු ඇඟවීම නිසා. නමුත් අපිට මේ මූල්‍ය අරමුදලේ අනතුරු ඇඟවීම රටට කිව්වේ නැහැ. කිව්වේ මේ නිලධාරී මණ්ඩලයට. ඒ නිලධාරී මණ්ඩලයක වසන් කරලා පුරාජේරු කතා කිව්වා. අපිට ඇති වෙන්න සල්ලි තියෙනවා. කිසිම මූල්‍ය අරමුදයක් නැහැ. ඩොලර් ඇති වෙන්න තියෙනවා. රුපියල් ඇති වෙන්න තියෙනවා කියමින් මේ අරමුදය කරා ගමන් කළා. ඒ නිසා මේ ආර්ථික අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ ප්‍රශ්න කරන්න කලින් මේවා මේ රට තුල ප්‍රශ්න කළ යුතුයි. මේ මානව හිමිකම් ගැටලු ජාත්‍යන්තරයේ ප්‍රශ්න කරන්න කලින් මේ රට තුල යාන්ත්‍රණයක් මගින් ඒවා විසඳිය යුතුයි. එහෙම නැත්නම් ඊට පස්සේ මේ ජාත්‍යන්තරයේ ඇඟිලි ගහනෝ කියලා කෑ ගහලා වැඩක් නැහැ. ඒ වගේම මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමැති අද මේ වෙනතෙක් ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, 2012 අවසාන ජනසංගණනයේ පැවැත්ුණේ අද මේ මොහොත වෙනකොට මේ 2022 හරිනම් මේක පවත්වන්න ඕනේ 2021 දී. මොකද 1971 81 91 2011 එයාදී වශයෙන් පැවැත්වුවේ. ඒ ජනසංගණනය පවත්වලා නැහැ මුදල් අමාත්‍යාංශය. ඒ නිසා නිල වශයෙන් අපි දන්නේ නැහැ අද මේ රටේ ජනතාව කීයක් ඉන්නවද, අද මේ රටේ දුප්පත්කම කොච්චරද, අද මේ රටේ විරකියාව කොච්චරද කියලා. මේ තියෙන්නේ අස්තමේන්තු පමණ. එනිසා ඉතාම පැහැදිලි මම බොහොම වගකීමෙන් කියනවා, මේ රටේ දුගීකම අද දෙගුණ වෙලා තිබෙනවා. සාපේක්ෂ දුගීකමත් නිරපේක්ෂ දුගීකම. ඒ වගේම විරකියාව අතිශය බැරෑරුම් තත්ත්වයකට පත් වෙලා තිනවා රටේ විරකියාව. ඒ වගේම මේ නිසාම අද මේ ජාත්‍යන්තරයේ අද ආර්ථිකයේ ඇති වෙලා තියෙන කඩාවැටීම් උතුරු ඇමරිකාවේ සහ ඒ වගේම යුරෝපයේ අපේ අපනයන වලට දැවැන්ත බලපෑමක් එල්ල වෙලා තියෙනවා. ඒ වගේම අපේ ප්‍රේෂණ විදේශ රටවල වැඩ කරන අයගේ ප්‍රේෂණ අපිට එවන්නත් එක ලොකු බාධාවක් වෙලා තියෙනවා. ඒ නිසා මේ අපිට අද මේ ජාත්‍යන්තර වටපිටාවෙන් ඇවිල්ලා තියෙන අවාසිදායක තත්ත්වයත් එක්ක අපේ දුප්පත්කම, අපේ විරකියාව, අපේ සමාජ අසහනය මේ ඊළඟ මාස කිහිපෙදී පිමි ගානෙන් වර්ධනය වෙන්න නියමිතයි. එනිසා අපි මේ ගැන යම් ආකාරයකට වැදගත් සාකච්ඡාවකට එළඹුණේ නැත්නම්, වැදගත් විදිහට මේ ප්‍රශ්නයට මුහුණ දුන්නේ නැත්නම් අපට ඉතාමත්ම අවාසනාවන්ත සමාජ කැරලිකාරීත්වයකට ඉදිරි කාලයේදී මුහුණ දෙන්න වෙනවා. ඒක මේ මර්ධන පොල්ල ගෙනල්ලා, නීති ගෙනල්ලා, අධිආරක්ෂක කලාප ගෙනල්ලා අත්අඩංගුවට අරගෙන එසේ බිය කරන්න පුළුවන් එකක් නෙවෙයි. මොකද මධ්‍යම පන්තිය ඒ වගේම පහළ දුගී දුප්පත් ජනතාව කියන සියලු දෙනාටම අද බඩගින්න දැන්නලා තියෙනවා. 1990 දී ජනතා යුක්ති පෙරමුණේ කැරල්ල සිද්ධ වෙන වෙලාවේ මේ රටේ සාපේක්ෂ දුගීකම 33%, විරකියාව 28%, රටේ මිනිස්සුන්ගේ ආදායමෙන් 65%ක් වැය කළේ මොකටද? කෑමවලට. 2019 දී මොකක් තත්ත්වේ? විරකියාව 4%, සාපේක්ෂ දුගීකම 6%, ඒ වගේම තමන්ගේ ආදායමේ මුළු රටේ මිනිස්සුන්ගේ සාමාන්‍ය ආදායමේ 32%යි කෑමට වැය කළේ, අනික් ඒවාට වැය කළේ. අද මොකෝ තත්ත්වේ? අද මේ ජාත්‍යන්තර ආයතන කියන විදිහට නැවත වතාවක් 1990 තත්ත්වයට රටපත් වෙලා 65%ක් අද මිනිස්සුන්ගේ ආදායම වැය වෙන්නේ කෑමට කියලා අද මේ ජාත්‍යන්තර ආයතන අපිට ප්‍රකාශ කරා. ඒ වගේම අද වේලක් කර වේලක් කරන තත්ත්වයකට රටේ බහුතර ජනතාව පත් වෙමින් තියෙනවා. විරකියාවේ ගැටලුව අද සෑම ක්ෂේත්‍රයකම, විශේෂයෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ 19%කින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කඩා වැටලා තියෙනවා මේ මාර්තු මාසෙ ඉඳන් ජූලයි මාසෙට. එතකොට මේ ක්ෂේත්‍රවල වැඩ කරපු 600,000කට ඉංජිනේරුවෝ 3,000කට අධික ප්‍රමාණයකට මේ නෝඩ රැකියා හිමි වෙලා තියෙනවා. ඒ වගේම අද මේ රටෙන් පලා යාමට ඉඩ තියෙන හැම කෙනාම අද රටෙන් පලා යමින් තියෙනවා. මේ නිසා මේ රට මානව කාන්තාරයක් බවට ක්‍රමයෙන් පත් වෙමින් තිබෙන බවත් අපි අමතක කළ යුතු නැහැ. ඒ නිසා මම බොහොම වගකීමෙන් කියනවා අතිගරු ජනාධිපතිතුමාට, එතුමාට තමයි මුදල් අමාත්‍යාංශය තියෙන්නේ, කරුණාකරලා මේ කටයුත්ත ඉෂ්ට කිරීමට කටයුතු කරන ලෙස එතුමා මුදල් ඇමති හැටියට මම යෝජනා කරනවා. ඒ වගේම මේ බලශක්ති ඇමතිතුමාත් ඉන්නවා. අදත් අපි සාකච්ඡා කළා මෙතන එතුමාත් එක්ක විවාද සම්පන්නව මේ ගල්ලඟුරු ප්‍රසම්පාදනය, ඒ වගේම තෙල් ප්‍රසම්පාදනය ගැන. මම ඊතරම ඔබතුමාට ලිපියක් එව්වා අගෝස්තු මාසෙ 24 වෙනිදා කන්තෙල් ප්‍රසම්පාදනය ගැන. අපි මේ පාර්ලිමේන්තුවේ විවුර්තව ඒක සාකච්ඡා කරන අතරේ අද කෝප් කමිටුවේ පළවෙනි රැස්වීම තිබිලා, දැන් මේ ගල්ලඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ විකනකාධිපතිවරයා විසින් ලබා දුන් වාර්තාව අපි හෙට දිනේ එතන සාකච්ඡාවට ගන්න කල්පනා කරලා තියෙනවා, තීරණය කරලා තියෙනවා. මම ඔබතුමාගෙන් ඉල්ලා හිටිනවා මා විසින් ඔබතුමාට ඔය කණිතෙල් ප්‍රසම්පාදනය පිළිබඳව, ඔය ප්‍රීමියම් අගය පිළිබඳව, ඒ වගේම දර්ශක නිසා ඇති වෙලා තියෙන ගැටලුව පිළිබඳව, ඒ වගේම ඔය බොරතෙල් වල සංයුතිය මාරවීම නිසා අද ඇති වෙලා තියෙන සල්ප ප්‍රශ්න, අපේ බලාගාරවලට මේ සල්ප ප්‍රතිශතයේ වැඩිවීම නිසා ඇති වෙලා තියෙන ගැටලු ගැන මම ඒක බොහොම සඳහන් කරලා තියෙනවා අගෝස්තු මාසෙ 24 වෙනිදා. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලා හිටිනවා එම ලිපියත් කරුණාකරලා අර ගල්ලඟුරු ප්‍රසම්පාදනයේට කළා වගේ ඒ ගැන විස්තරාත්මක විමර්ශනයකට කෝප් සභාවට යොමු කරන්නයි කියලා මම ඔබතුමාගෙන් ඉල්ලා හිටිනවා. ඒ නිසා ගරු
ඔබතුමනි,
මේ අපි අර්බුදයක වැටලා ඉන්නේ, තාම සීමා සහිත ඩොලර් ප්‍රමාණයක් අපිට තියෙන්නේ. ඒ වෑනුත් ගසා කෑමේ ක්‍රියාවලියක් වෙනවා නම් ඒක නැවැත්වීම මේ පාර්ලිමේන්තුවේ වගකීමක්. එහෙම නැතුව එක් සමාගමකට හෝ තව සමාගමකට කටයුතු කිරීම නෙවෙයි අපිට තියෙන්නේ, මේ සීමා සහිත ඩොලර් ප්‍රමාණය පාවිච්චි කරලා මේ කටයුත්ත කරන එක. ඒ නිසා වගකීමෙන් අපි මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලු දෙනාම ඉදිරි කාලේ හැසිරුනේ නැත්තම් නැවත වතාවක් මේ ආකාරයේ ජූලි 9, ජූනි 9, මැයි 9 දැක්කා වගේ සිදුවීම් වලට වඩා භයානක සිදුවීම් වලට රට ගමන් කරන්න පුළුවන් අදත් අපි ලබා දුන්නේ එවැනි නරක පූර්වාදර්ශයක් මේ 22 වෙනි සංශෝධනයේ කල්දමීමෙන් කියන එක මතක් කරමින් මම ඔබතුමාට ස්තුතිවන්තයි.
Thank you.